2012 වසරේ 7 මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන. ජීවිතය පිළිබඳව ගැඹුරින් යථාර්ථය පිළිබඳව කතා කරන වැඩසටහන. ගොඩක් ඈත තියෙන කාරණයක් ගැන නෙමෙයි දැන හඳුනගන්න තියෙන්නේ, තමන් ළඟම තියෙන ඉන්ද්‍රියන් සය පිළිබඳව. ඒ ඉන්ද්‍රියන් සයේ තියෙන ස්වභාවය පිළිබඳව, මිත්‍යාව සහ විද්‍යාව පිළිබඳව. ඉන්ද්‍රියන් සය තුල තියෙන මිත්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කර ගැනීම තමයි අපි භාවනා වැඩසටහනකින් සිද්ධ කරන්නේ. මේ ඉන්ද්‍රියන් වල පිරීලා තියෙන කරුණු කාරණා මොනතරම් මිත්‍යා සහගත දේවල් තියෙනවද, විද්‍යාත්මක දේවල්, විද්‍යා සහගත දේවල් තියෙනවද? මිත්‍යාව හා විද්‍යාව. විජ්ජා උදපාදි ලෝතුරා බුදුරජාණන් වහන්සේ උපදවාගත්ත විශේෂ ඥානයක්. විජ්ජා උදපාදි විද්‍යාව උපදවාගත්තා. එහෙනම් අපි ළඟ තියෙන අවිද්‍යාව දුරු වුණොත්, විද්‍යාව පාල කරගත්තොත්, එතනින් අපිටත් ලැබෙනවා ඒ විද්‍යාත්මක සම්මා දිට්ඨික ඥානයේ ගුණය උපදවා ගැනීමේ හැකියාව. කොහොමද විද්‍යාව කියලා කියන්නේ මොකන්ද, මිත්‍යාව කියන්නේ මොකන්ද කියලයි තේරුම් ගන්න ඕන කාරණය. අපි ළඟ තියෙනවා දෘෂ්ටි, සංකල්ප, වචන. දෘෂ්ටි, සංකල්ප, වචන තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලම ගමු දෘෂ්ටි. දෘෂ්ටි කියලා කිව්වහම පුඤ්ජල, වාර්ගික, ජාතික, ආගමික, අනේකාකාර විදිහේ දෘෂ්ටි. ඊළඟට අපි සංකල්ප වශයෙන් ගත්තහම අත්වාද, පරවාද වලින් සංකල්ප වලින් තමා විසින් නිර්මිත කරගන්න සංකල්ප, ලෝකයා විසින් අපි තුලට ඇතුළත් කරලා තියෙන සංකල්ප, සංකල්පවල ඉන්නවා. ඊළඟට වචනවල එළඹගෙන ඉන්නවා සිංහල භාෂාවේ පුජ්‍යලයා සිංහල භාෂාවට, දෙමළ භාෂාවේ පුජ්‍යලයා දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාවේ පුජ්‍යලයා ඉංග්‍රීසි භාෂාව, හින්දි භාෂාවේ පුජ්‍යලයා හින්දි භාෂාව ආදී වශයෙන් තම තම භාෂාව එළඹගෙන තියෙනවා. එළඹගෙන එයට අර්ථ නිරුක්ති ලබා දීලා ඊට සංවේදී ඥාන ගොඩනගලා හිතේ තැන්පත් කරගෙන තියෙනවා. ඒ සංවේදී භාෂාවකින් කතා කළොත් පමණක් ඒ සංවේදීතාවයන් ඇති වෙනවා මනුෂ්‍යයා තුළ. එහෙමනම් මේ අධ්‍යාත්මයේ කලම්බන බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු, සංකල්ප කියන මේ 6 ක්‍රියාත්මක වෙනවා. ඒ 6 ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රියන් 6 සම්බන්ධතාවයක් ඇතුව. දැන් මේ අවස්ථාවට, මේ ස්වභාවික ක්‍රියාවලියට මිනිසයා විසින් එකතු කරන සුවිශේෂ කාරණේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව ලබා දුන්නේ නැති වුණොත් අර සාමාන්‍ය ලෝකයේ අනිකුත් සත්වයන්ගේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට සමානයි. ප්‍රඥාව මැදිහත් කළාම තමයි ඒ මනුස්ස කියන ගුණාංගයේ, මනස උසස් වූ කියන ගුණාංගය අපි තුලින් විද්‍යාමාන වෙන්න පටන් ගන්න. නැත්තම් අනිත් සත්වයන්ටත් තියෙන්නේ එහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් ගිරවෙක් ගත්තත්, පූසෙක් බල්ලෙක් බලලක් ගත්තත් ඒ ඉන්ද්‍රියන් 6 ඒ විදිහටම තියෙනවා. නමුත් ඔවුන්ට ප්‍රඥාව මැදිහත් වන්නේ නැහැ. ඔවුන්ට සිතිවිලි පද්ධතියක් තියෙනවා, හැඟීම් පද්ධතියක් තියෙනවා. ඒ සත්තුත් තමන්ට කෑම බීම දෙන දුරුණ කියන කෙනාට හිතවත් වෙන ගුණයක් තියෙනවා, සන්තෝෂය ආදී කොට ඇති ස්වභාවයක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් ක්‍රියාකාරීත්වයේම ක්‍රියාවලිය. ඉන්ද්‍රියන් ඉක්මෝ යන ක්‍රියාවලිය කියලා කියන්නේ වැඩි ප්‍රතිශතයක් ඉන්ද්‍රියන් ඉක්මෝ යන පුළුවන් පළවෙනි මාර්ග ඵලයේදී, ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි මාර්ග ඵලවලදී සම්පූර්ණ ඉන්ද්‍රියන් ඉක්මෝ යන පුළුවන්, එහෙම නැත්නම් ඉන්ද්‍රිය දමණයකට එන්න පුළුවන්. දැන් මේ පළවෙනි මාර්ගඵල අවස්ථාවන් වලදී ඒ 100%ක්ම ඉන්ද්‍රියන් ඉක්මවා යන ගුණය ඇති වෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවා අර ගිහි ජීවිතයේ ඉඳගෙන විසාකා මහ උපාසිකාව අනේ පිළිසිටුතුමා ආදී කොට ඇති ගිහි පිරිනුතුන් ලක්ෂ ගණන් දඹදිව තලයේ ඉඳලා තියෙනවා මේ පළවෙනි මාර්ගඵලය උදා කරගෙන ගිහි ජීවිතයේ වැඩ කටයුතු කරගෙන ධර්මල්ලෝ හදා වඩාගෙන රැකී ආරක්ෂා කටයුතු කරගෙන බොහෝම සාමකාමී ජීවිත ගත කරලා තියෙනවා. එනිසා ඉන්ද්‍රිය ධර්මණයේ 100%ක් සිද්ධ වෙන්නේ මහරහත් භාවයේදී. ඊට මෙහා ඉන්ද්‍රිය යම් ප්‍රතිශතයක් වැඩි ප්‍රතිශතයක් ඉක්මවා යන ගුණයක්, ඉන්ද්‍රියන් හඳුනා ගන්න පුළුවන් ගුණයක්, Tamanට ඉන්ද්‍රියන් යම් පමණකට පාලනය කර ගන්න පුළුවන් ගුණයකට එයත්ෝ පත් වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුන්ටත් මේ අපි කියන ධර්මයෙන් එකපාරටම හිතන්න එපා. අර රහතන් වහන්සේ කෙනෙක්ගේ ගුණයටම යන්න මේ කියන්නේ කියලා හිතන්න එපා. ඒ ක්‍රමවේදය තමයි, ඒ ස්වභාවය තමයි දේශනා කරන්නේ. ඒක පළවෙනි මාර්ගඵලයේ ඉඳලා අවසාන මාර්ගඵලය දක්වාම තියෙන එකම මාර්ගයක්, එකම දිශාවක්කට වැටිලා තියෙන නිසා ඒ රහත් භූමියේ ලක්ෂණ තමයි අපි ධර්මයේදී පැහැදිලි කරන්නේ. නමුත් ඔබ පරේෂණය කරගෙන යෑමේදී තමයි ක්‍රමානුකූලව අනුපිළිවෙලින් ඒ වාට වැටෙන්නේ. නමුත් ඒ රහතන් වහන්සේලාගේ දිසානතියටයි අපි ඔබ යොමු කරන්නේ. ඒ නිසා තමයි කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ සම්පූර්ණ නිකලස් බවක් ගැන මේ කතා කරන්නේ, මෙච්චර දුර අපි යන්නේ කොහොමද කියලා ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එනිසා එහෙම ගැටලුවක් ඇති කරගන්න එපා. අපි අර ඒ රහතන් වහන්සේලාගේ දිශාවට යොමු කරන නිසා කෙනෙකුට තේරෙන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවයමයි මේ කියන්නේ කියලා. ඒ ස්වභාවය තමයි කියන්නේ. නමුත් ඒ ස්වභාවයට ක්‍රමානුකූලවයි පැමිණෙන්නේ. ඇයි අපිට අපේ මනස තුළ අකම්පිත, අවේදිත, විරාග සහගත, නිරෝධ සහගත ධර්මයක් පහළ කරගන්නට බැරි? ඒකට හේතුව තමයි ඉන්ද්‍රියන්ට වසඟ වීමත්, ඉන්ද්‍රියන් මම මාගේ ආත්මය කොට ගැනීමත් හේතුව නිසා මේ ඉන්ද්‍රියන් වලින් තොරව මොහොතක්වත් වාසය කිරීමට මිනිසාට අවකාශය නොලැබෙන නිසා, ඉන්ද්‍රියන් වලටම තදින් බැඳී සිටින නිසා, ඉන්ද්‍රියන් වලින් එහා යමක් ඇතැයි කියා විශ්වාස කරන්නටවත් කල්පනාවක් පහළ නොවන නිසා ඉන්ද්‍රියන් තුළම සදාත්මික ජීවත් වෙනවා. එහෙම තමයි, මාළු ටැංකියකට වුණත් මාළුවෙක් කුරු වුණාම ඒ ටැංකිය ලෝකේ කියලා හිතාගෙන ඒ මාළුව ඒ ටැංකිය තුළම ජීවත් වෙලා මැරිලා යනවා. ඒ වගේ තමයි නොයෙකුත් ආකාරයට එහෙමයි. දැන් මේ ලෝකය ගෝලාකාරයි කියලා හිතාගෙන නැතුව මේ ලෝකය පැතලී කියලා හිතාගෙන ජීවත් වෙලා ඉඳලා මේ මිය ගියපු මිනිස්සු මේ මහල් පොළොව තුළ කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් ඉන්නවා. කියන්නේ පොළොව පැතලී කියලා හිතාගෙන. ඒ සංකල්පය. ඊළඟට ඒක එකක්. ඊළඟට ඉතින් තව නොයෙකුත් ආගමික විශ්වාස ගැන අපි කතා කරන්න යන්නේ. ඒගොල්ලන්ගේ නොයෙකුත් ආගමික විශ්වාස අනුව ඒගොල්ලෝ අරම කෙනෙක් ඉන්නවා, මෙහෙම කෙනෙක් ඉන්නවා, මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා ඒ විශ්වාස කරගෙන ඉඳලා ඒගොල්ලෝ හැරිලා යනවා. ඒක තමයි ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත නුවණක් ඇති අසරණ, බුද්ධිමේන් අසරණ මිනිසුන්ගේ ක්‍රියාදාමය බවට පත් වෙන්නේ. ඒ නිසා අපි ඥානවන්තව මේ ලෝකේ දකින්න උත්සාහ කරන්න ඕන. මේ අධ්‍යාත්මික වශයෙන් තියෙන දෘෂ්ටි සංකල්ප වචන කියන දේවල් කිසිවක් සත්‍ය නෙමේ. සත්‍ය නෙමේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ දෘෂ්ටියක්මයි. මේ තියෙන්නේ සංකල්පයක්මයි. මේ තියෙන්නේ වචනයක්මයි කියලා තේරුම් ගන්න ඕන. එහෙමනම් ඒ දෘෂ්ටි සංකල්ප වචන ඉක්මවා ගියාට පස්සේ සත්‍ය සත්‍ය විදියට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අර දෘෂ්ටිගතව හිටපු කාරණයක්ම වෙන්නත් පුළුවන්. ඊට සමාන කාරණයක් වෙන්න පුළුවන්. ඊට වඩා හාත්පස වෙනස් වූ දෙයක් වෙන්නත් පුළුවන්. ඊට වඩා තරමක් නිවැරදි කාරණයක් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් ආදී කොට ඇති විවිධ වෙනස්කම් ප්‍රභේදනයන් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ කිසිවක් එවිට දෘෂ්ටියක් නොවි බලන්නට හැකියාව තමන්ට ලැබෙන්න ඕන. දෘෂ්ටියක් කරගන්න නැතුව දකින්න. දැන් පින්නතුන් හැම දෙනාම ඉන්නේ ඉන්ද්‍රිය ඥානයේ. ඉන්ද්‍රිය ඥානය තුළයි ජීවත් වෙන්නේ. කනින් අහපු දේ අරගත්ත දැනුම, ඇහෙන් දැකපු දේ ගත්ත නුවණ, ඒ වගේම දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් මවාගත්ත සංකල්පනය කරගත්ත දැනුමකට කොටු වෙලයි ජීවත් වෙන්නේ. ඒක හරියට බුදුදහමේ පෙන්වන්නේ දැලක් වගේ. දැලක් කෙළුවාම ඒ දැලට අහු වෙලා වගේ, මාර්යාගේ දැලට අහු වෙලා. නමුත් ඉතින් නිදහසක් පිළිබඳව නොදකින පුජ්‍යලයා ඒ දැලම තමයි ආත්මේ, ඒ දැලම තමයි ජීවිතේ, ඒ දැලම තමයි යථාර්ථය කියලා කල්පනා කරගෙන ඒ දැලීම ජීවත් වෙලා මෙරළ යනවා. ඥානවන්ත පුජ්‍යලයා ඒ දැල ඔසවාගෙන ඉගිලිලා ඒ දැලෙන් නිදහස් වෙනවා. මායාවගේ දැලෙන් නිදහස් වෙනවා. ඒ නිසා පින්නතුන්ට හැකියාව තියෙන්න ඕන මේ ඉන්ද්‍රියන් සය ඉක්මවන්න. ඉන්ද්‍රියන් හය ඉක්මවන්නේ කොහොමද? ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත සීලු ක්‍රියාදාමයන් අත්හිටෙව්වොත් අපේ ප්‍රඥා බලයෙන් ඔබ ඉන්ද්‍රියන් ඉක්මවනවා. ඉන්ද්‍රියන් ගලාගෙන යන පැත්තට නෙමේ, ඉන්ද්‍රියන්ට ප්‍රතිරෝධයක් ඇතිකරොත්, උඩුගම් බලා ගියොත්, පටිසෝතගාමී ප්‍රතිපදාව අධ්‍යාත්මය තුළ ක්‍රියාත්මක වුණොත් ඔබ ඉන්ද්‍රියන් ඉක්මවා යනවා. ඔබට බැරි ඔබ ඉන්ද්‍රියන් තුලමයි රැඳෙන්නේ. මේ දෘෂ්ටිය හොඳ නැහැ කියලා වෙන දෘෂ්ටියක් ආයි ගන්නවා. දැන් දෘෂ්ටියකට නොපෙමිණේ ඉන්න බැරි කමයි මෙතන තියෙන වරද. ඊළඟට මේ සංකල්පෙ වැරදි. එහෙට ඊට පස්සේ ඒ සංකල්පෙ වැරදි කියලා ඊළඟට මොකද කරන්නේ? වෙනස් සංකල්පයකට යනවද නැද්ද? යනවා. එහෙන වෙනස් සංකල්පයකට යනවා. ඊට පස්සේ මේ වචනේ වැරදි. හා මේ වචනේ හරි. ඒ වචනේ වැරදි, මේ වචනේ හරි. ඊළඟට ඒ වචනේත් වැරදි, මේ වචනේ තමයි හරි. නෑ ඒක නෙමේ හරි. එන්නේ මේ වචනේ තමයි හරි කියලා කොච්චර ගියත් සම්පූර්ණ වචනවලින් නිදහස් වීමක් වෙන්නේ නැහැ. එයා නැවතත් වචනයක පැටලිලාම තමයි නතර වෙන්නේ. එනිසා මේක හොඳට තේරුම් ගන්න. දැන් බලන්න දෘෂ්ටි වලින් නිදහස් වෙන්නේ එක දෘෂ්ටියක් ප්‍රතික්ෂේප වෙනකොට තමන් දන්නේ නැතුව තව දෘෂ්ටියකට යනවා. සංකල්ප වලින් නිදහස් වෙන්නේ එක සංකල්පයක් ප්‍රතික්ෂේප කරලා ආය එනවා. ආ මේ සංකල්පේ තමයි හරි. ඒක සංකල්පය. ඒක නෙවෙයි අපි කියන්නේ දෘෂ්ටි වලින් නිදහස් වෙන්න, සංකල්ප වලින් නිදහස් වෙන්න, වචන වලින් නිදහස් වෙන්න. තමන්ගේ සිත ඒ මට්ටමේ පිහිටවන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකට ඉතින් විශාල ඥාන බලයක් ඕන. පොඩි දෙයක් නෙමෙයි. ඉසිවරුන් විසින් දකින මහා බල සම්පන්න දෙයක් මේ නිර්වන් ධාතුව කියලා කියන්නේ. ඒක සාමාන්‍ය පුජ්‍යලයකට, සරල බුද්ධයෙකුට කොස් දෙල් පොල් හොයා ගන්නවා වගේ සරල දෙයක් නන් නෙමෙයි. ඒ නිසා ඒ ධර්මය තේරුම් ගැනීම සඳහා විශාල බුද්ධිමය කැපවීමක් තිබිය යුතුයි. හොඳ කල්පනා ශක්තියක් තිබිය යුතුයි. හොඳ දාර්ශනික බුද්ධයක් තිබිය යුතුයි. එහෙම නැතුව තමන්ට පිහිටවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මනස මේ ඉන්ද්‍රියන් හය ඉක්මවා යන ගුණේ. ඉන්ද්‍රියන් හය තුලම සංකල්පනාවල මේ තනි වෙලා ජීවත් වෙන්නයි තියෙන්නේ. ඒ ඉන්ද්‍රියන් කම්පණය වෙනකොට ඒ අනුව කම්පණය වෙවි ජීවත් වෙන්නයි තියෙන්නේ 100%ක්ම. ඒක නිසයි කියන්නේ මායාගේ වසඟේ ඉන්නවා කියන්නේ ඒකයි. මායාගේ වසඟේ ඉන්නවා කියලා කියන්නේ ඒකයි. එසා තමන්ට හැකියාව තියෙනවා නම් ඉන්ද්‍රියන් හයෙන් නිරුද්ධ වෙලා නිදහස් වෙලා තමන්ගේ මනස පවත්තලා ඒ කුසලය වඩලා අකුසලය දුරලලා කුසලස්ස උපසම්පදා වෙලා ක්‍රියා කරන්න පුළුවන් නම් හරි. ඒ ලස්සනට කියනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලට නොපෙමිණෙන තැන සීලය ඇති වෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. දර්ශනෙන් දැකීමෙන් සපූර්ණත්වයට පත් වෙනවා ඇතින්දි. කාමේසු විනෙය්‍යගේ දන්. කාමේසු කියන්නේ ඉන්ද්‍රියන් හයෙහි ට ඇලෙන ගැටෙන ස්වභාවය. ඒකෙන් විනෙය්‍යද. විනයට පත් වෙනවා. ඇලෙන්නේ ගැටෙන්නේ නැති ස්වභාවයට පත් වෙනවා. ඊට පස්සේ තමයි නැවතත් ගර්භාෂාකට ගර්භයකට නොපෙමිණෙන. ගර්භයකට කියන්නේ නැවත චේතනා කර්මයකට නොපෙමිණෙන ගුණයට යায়නවා. ඒතර චේතනා කර්මයක් කියන්නේ හැදෙන්නේ නැති නිසා භව ගමන සංසිඳෙන මගට පැමිණෙනවා. දැන් මේ දර්ශනය තේරුම් ගත්තා. එහෙම තේරුම් ගත්ත අය ශාසන ඉතිහාසයේ ඉඳලා තියෙනවා අතට පත් නිවන් පසකට දා සසරට බසින බෝසත්වරු කියලා. ඒ කියන්නේ තමන් මොනතරම් සත්‍ය අවබෝධයක් කළත් මේ ස්වභාව ධර්මයේ ස්වභාවය තමයි තමන් කැමතිනම් මේ සාංසාරික යම්කිසි ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් තියෙන ඒ දක්වා යන්න පුළුවන්. ඒ පළවෙනි නිර්වාණ ධාතුව දකින කෙනාගේ මනස ඒකාන්ත වශයෙන් වැඩිලා තියෙන්නේ මේ ලෝකේ තියෙන රජ සම්පත් වලට, සිටු සම්පත්, යාන වාහන, ගෙවල් දොරවල් වලට තියෙන ඇලීම ඉක්මවා ගිහිල්ලා තමයි අනිවාර්යෙන් ඒක දකින්නේ. එවන් වූ කෙනෙක් සසර පිහිටනවා නම් ඒ වගේ ලෞකික දෙයක් වෙනුවෙන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක සම්පත් වලට නම් නෙමෙයි පිහිටන්නේ. ඒකාන්ත වශයෙන් සම්මා සම්බුදු, අග්‍රා ශ්‍රාවක, මහා ශ්‍රාවක, මහා දායක වගේ උතුම් ප්‍රාර්ථනාවන් වලට. එහෙම නැතුව වෙන කෙනෙක් නම් පිහිටන්නේ නැහැ. එහෙම පිහිටන්න පුළුවන් අදිෂ්ඨානයක් මත. මොකද මේ ස්වභාව ධර්මයේ කියලා කියන්නේ තමාගේ කැමැත්ත ඉටු වෙන ලෝකයක්. ඒක කාටවත් තේරෙන්නේ නැති වුණාට ඒක තමයි සත්‍යය. තමන්ගේ කැමැත්තට ලෝකේ ඉටු වෙන දෙයක් තියෙන්නේ. නිවන් දකින්න කැමති නම් නිවන් දකින්න පුළුවන්. දිව්‍ය ලෝකේ යන්න පුළුවන් නම් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. එතෙන්ට මනස හැදෙනවා. පෙරේත ලෝකේ යන්න ඕන නම් පෙරේත ලෝකෙට මනස හැදෙනවා. යක්ෂ ලෝකේ යන්න ඕන නම් යක්ෂ ලෝකෙට හැදෙනවා. නිරේත යන්න ඕන නම් නිරේත හැදෙනවා. ගතියට අනුචුතිය. ඒ කියන්නේ මිනිස්යාගේ තමාගේ ජීවිතේ ජීවත් වෙලා ඉදදී හැඩගස්ව ගන්න ක්‍රමයට අනුව තමයි චුතිය. චුතියට අනුව ප්‍රතිසන්දය ඇති වෙනවා. ඊටාම සරලයි. එහෙමනම් හැම මිනිස්සෙක්ම ඔය ඕනම තැනකට යන්නේ සිය කැමැත්තෙන්. සිය කැමැත්තෙන් යන්නේ. කැමැත්තෙන් යන්නේ. හැබැයි විඳවනකොට එපා වෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. විඳවනකොට එපා වෙන්න පුළුවන්. නමුත් ඒ හැම තැනකටම යන්න මිනිස්සු කැමැත්තෙනොයි යන්නේ. අකමැත්තකින් නම් නෙමෙයි යන්නේ. ඒක බොහොම ගැඹුරින් බැලුවොත් විතරයි ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව ඒක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ මිනිස්සයාට ඒක තේරෙන්නේ නැති යටි මනසේ තමයි ඒ ක්‍රියාවලිය, ඒ කැමැත්ත හැදෙන්නේ. ඔය පිටින් තියෙන කැමැත්ත අකමැත්ත නෙමෙයි. මොම යටිසිතේ තමයි ඒ කැමැත්ත ඒ පුජ්‍යලය තුළ වර්ධනය වෙන්නේ. ඒ නිසා අපේ පින්නතුන් පුරුදු කරගන්න දෘෂ්ටිවලට නොපැමිණෙන ගුණය, දෘෂ්ටිවලට නොපැමිණෙන ගුණය වඩන්න. ඒකට කියනවා කුසලයේ කියලා. දෘෂ්ටිවලට නොපැමිණෙන ගුණය. දැන් අපේ පින්නතුන් ටික වෙලාවක් විදර්ශනාවක් හැටියට, භාවනාවක් හැටියට මේ දෘෂ්ටිවලට නොපැමිණෙන ගුණය පරීක්ෂණය කරන්න, ගවේෂණය කරන්න. ඒක තමන්ගේ මොලේ අර අක්‍රියව තියෙන මොලේ ස්නායු ක්‍රියාකාරීත්වයන් සක්‍රිය වෙන්නට, මහමොලේ ක්‍රියාකාරීත්වය අවදි වෙන්නට, ධර්ම කරුණුවල තීක්ෂණ භාවයෙන් ගැඹුරින් දැකීමට හැකියාව ආදී කොට ඇති ගුණාංග කුසලයන් වැඩි දියුණු වෙනවා ඒ පරිශ්‍රණය තුළ. මොන දෘෂ්ටිවලට නොපෙමෙනෙන සීලය ඔබ සොයාගන්න, ඔබ තුළින්ම ඒක ඇති කරගන්න පුළුවන් නම් ඒ සීලය ඔබ තුළ වඩා වර්ධනය කරගන්න. ඒකටම තමයි, ඒ සීලයටම තමයි කුසලයේ කියලත් ධර්මයේ කියන්නේ. එhmena අපි ටික වෙලාවක් ඒ පරිශ්‍රණයේ යෙදෙමු. දෘෂ්ටිවලට නොපෙමෙනෙන සීලය ඔබ තුළ අධ්‍යාත්මය තුළ ඇති කරගන්න ටික වෙලාවක්. කොහොමද ඒ දෘෂ්ටි වලටපත් නොවි සීලය ඇති කරගන්නේ, අධ්‍යාත්මික සීලය ඇති කරගන්නේ කොහොමද? තමන්ට ඇති කරගන්න හැකියාව ලැබුණාද? මෙතන දෙදෙනෙක් මවා ගන්නවා. ප්‍රඥා සම්පන්නයෙන් යුක්ත පුජ්‍යලයයි, ඉන්ද්‍රයන් පහෙන් යුක්ත පුජ්‍යලයයි දෙන්න රුවන් සක්මන් කරනවා. රුවන් සක්මන් කරනවා කියලා කියන්නේ තමන් දෙන්න දෙපැත්තකට වෙලා එක්කෙනෙක් දිහා බලනවා. ඒ බුදුරජාණන් වහන්සේ අර ඇවිදපු වේරුවන් සක්මන් නෙමෙයි, ඒක වෙන කතාවක් නේ. මේ කතා කරන රුවන් සක්මන දෙන්නේ දෙපැත්තේ ඉඳලා බලනෝ, ඉන්ද්‍රයන් පහෙන් ඉඳගෙන බලනෝ, ප්‍රඥාව පැත්තේ ඉඳලා බලනෝ, ඉන්ද්‍රයන් හයේ පැත්ත. මේ දෙන්නෙක් ඉන්නවා. දැනට ඔබ ළඟ ඉන්නේ කෙනෙක් නම් ඔබ කොටස් දෙකකට බෙදෙන්න ඕන. ප්‍රඥා සම්පයුක්ත පුජ්‍යලයා සහ ඉන්ද්‍රිය විෂය ඉන්ද්‍රිය ඥානයෙන් යුක්ත පුජ්‍යලයා. එහෙම නැත්නම් අපි ගමු එක ලෝකෝත්තර ඥානය සහ ගුණය හෙබි පුජ්‍යලයා සහ, ඒකට පුජ්‍යලයා කියන වචනේ පාවිච්චි කරන්න බැරි වුණත් වෙන නමක් නැති හින්දා අපි ඒකට පුජ්‍යලයා කියලා කියනවා. ඒ වගේම ඉන්ද්‍රිය ඥානය සහ සංකල්ප සහිත ලෞකික පුජ්‍යලයා, පුජ්‍යලය දෙන්නයි. මේ දෙන්න දෙපැත්තේ ඉඳලා බැලුවොත් තමයි මේ දෙන්නම දෙන්නට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඊට සාපේක්ෂිත දර්ශනයක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේලා දෙන්නෙක් මවාගෙන රුවන් සක්මන් කළා හසි කියලා තියෙනවා. මං ඒ කතාව නෙමෙයි මේ කිව්වේ, මේක වෙන කතාවක්. ඒ විදිහට තමන්ගේ ජීවිතය දිහා බලන්න පුළුවන් නම් තමන්ට ජීවිත අවබෝධය ඇති කරගන්න පුළුවන්. එහෙම නැතුව ඇස කියන්නේ මම, කන කියන්නේ මම, නාසය කියන්නේ මම, ශරීරය කියන්නේ මම, සිතුවිලි කියන්නේ මම, වේදනාව කියන්නේ මම 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 කියලම ඒවහි ලැබුම් ගත්ත ඒවායේ පාදහණයෙන් යුක්ත පුජ්‍යලයා දෙදෙනෙක් හැටියට ජීවිතේ එකම ජීවිතේ බෙදා ගන්නෑ. ඒ නිසා ඔහු ඉන්ද්‍රියට සාපේක්ෂිත ගෝචර ධර්මතා දුක සැප භුක්ති විඳලා වයසට ගිහිල්ලා මැරිලා යනවා. ඒක සාමාන්‍ය අර සත්ව ගුණය ඒකයි. සාමාන්‍ය තිරිසන් සතුන් වගේ ගත්තාම මේ ලක්ෂණය තමයි තියෙන්නේ. ඒ සතුන් ඉන්ද්‍රියන්ට සාපේක්ෂිතව සැප දුක විඳා ආයුෂ ගෙවී යමින් මේ පරලෝ යනවා. તો ඇත්තන්ට සුවිශේෂ අවස්ථාවක් තියෙනවා මේ කොටස් දෙකකට මේ දෙන්න බෙදා ගන්න. බෙදාගෙන බලන්න. අනිත් එක පින්නතුන්ට බුද්ධිමත් අයට කියන්නේ ඥානවන්ත අයට 4යි 4යි 8යි 2යි 2යි 4යි උත්තරේ හරිනේ. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමු මතක තියාගන්න මේ ධර්මයෙන් එහෙම උත්තරයක් ගන්න බෑ. හිතන්න එපා මේ ස්වාමීන් වහන්සේ මේ අපිට උත්තරයක් නොකිය මේ කරකවකව ඉන්නවා කියලා හිතන්න එපා. එහෙම උත්තරයක් මේකේ නැහැ. මේක තමන්ම සොයාගෙන යද්දී තමන්ට පහළ වෙන අසිරිමත් ධර්මයක්. එහෙම නැතුව අර වගේ තමන්ගේ ඉන්ද්‍රියන්ටම මතකයන්ටම ගන්න සංකල්පයටම එකතු කරගන්න උත්තරයක් එහෙම නෙමෙයි. ওই දෙකයි දෙකයි හතරයි කියන්නේ මේ සංකල්පය. හතරයි හතරයි අටයි කියන්නේ සංකල්පය. අර ඒක මිනිස්සෙකින් එකයි එකයි කියේදී කියලා වුණා මේ මිනිස්සේ 11යි කියලා කිව්වේ. ඒක වෙන කතාවක්. ඒ කෙසේ වෙතත් ඒව සංකල්ප. ඒක සත්‍යයක් නෙමෙයි. යථාර්ථයක් නෙමෙයි. දෙක කියන්නේ සංකල්පයක්, අට කියන්නේ සංකල්පයක්, දෙකයි දෙකයි හතරයි කියන්නේ, හතරයි හතරයි අටයි කියන්නේ ඒ සංකල්ප. ඉලක්කමක් කියන්නේම ඒකකයක් කියන්නේම සංකල්පයක්ද නැද්ද? ඒක සංකල්පයක්. ඊටාම පැහැදිලිව සංකල්පයක්. බිඳුව කියලා කියන්නේ සංකල්පයක්. එතන ඉඳලා ඉලක්කන් නමයම සංකල්ප. ඊළඟට ඒ ඉලක්කන් නමේ යාට මෙහාට දාලා හදන හැම ගානක්ම සංකල්පයක්. සංකල්පයක්. එහෙනම් අපිට හැකියාව තියෙන්න ඕන මේ ඉලක්කන් බිඳුවත් එක්ක ඉලක්කන් 10 එන් එහා අපිට හිතන්න පුළුවන් හැකියාවක් ලැබෙන්න ඕන. එහෙම හිතන්න පින්නතුන්න පුළුවන්ද? ඉලක්කන් 10 බිඳුවත් එක්කම ගත්තාම ඉලක්කන් කීයද? 10ක් තියෙනවනේ නේ. ඉලක්කන් 9යි ඉලක්කන් 10යි. ওই ඉලක්කන් 10ෙන් ඇරෙන්න වෙන දෙයක් ගැන හිතන්න බලන්න. ඉලක්කන් සම්බන්ධයෙන්ම බෑ. ඒකට හේතුව වෙන ඉලක්කන් ක්‍රමයක් අපි ළඟ නැති නිසා. එතකොට මේ ඉලක්කන් සීමාව කියන්නේ සංකල්ප ඉලක්කන් සීමාව ඉක්මවා යනවා කියලා කියන්නේ සංකල්ප ඉක්මවා යනවා, දෘෂ්ටි ඉක්මවා යනවා. මේ අනන්ත විශ්වය අපේ අධ්‍යාත්මය තුළින් ඥානය තුළින් අපි ස්පර්ශ කරනවා. ඒ අනන්ත ගුණය, අකාලික ගුණය අපේ තුළ අපේ ජීවමාන කරගන්නවා. එතකොට අර සංකල්පවලට ගුණ වෙලා හිටපු, උපාදාන වෙලා හිටපු, ආසත්ත වෙලා හිටපු ගුණයෙන් ඉවත් වෙලා එයා අර විශ්ව ගුණය, එහෙම නැත්නම් නිර්වාණ ගුණය, එහෙම නැත්නම් අකාලික ගුණය, අවේදීත ගුණය, අසංඛාරික ගුණය කියන ගුණයන් වලට පාත්‍ර වෙලා එයාට මේ විශ්වයම අත්දකින්න පුළුවන්. නමුත් එයා බයයි, මේ මිනිස්සයා බයයි ඒ පැත්තට යන්න. මුකුත්ම නැති පැත්තකට යන්නේ කොහොමද කියලා, මොකට යනවද කියලා හිතනවා. හැබැයි මේ තියෙන පැත්තේ තමයි හැම දෙයක්ම දුක් තියෙන්නේ, ප්‍රශ්න තියෙන්නේ. අර කිසිවක්ම නැති පැත්තේ කිසිවක්ම නැහැ. කිසිවක්ම නැති පැත්තේ කිසිවක්ම නැහැ. දුකක් නැහැ, සතුටක් නැහැ, රැයක් නැහැ, දහවලක් නැහැ, ලාභත් නැහැ, අලාභත් නැහැ, නින්දාවත් නැහැ, ප්‍රශංසාවත් නැහැ, මමත් නැහැ, අන්නයත් නැහැ, සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ. මේ කිසිවක්ම නැහැ. ඒ කිසිවක්ම නැති තැන ඉතාම මිහිරි වෙන්නේ, සුන්දර වෙන්නේ, වටිනාකමක් දැනෙන්නේ. මේ සියල්ල තියෙනවා කියන තැන හොඳටම දුක් තියෙනවායි කියලා එක්ක දුක දැනිලා විඳින්න ඕන. එහෙම නැත්නම් ප්‍රඥාවට දූරදර්ශීව බලද්දි පේන්න ඕන මේ මම කොච්චර තරුණ වියේ හිටියත්, කාය බලයේ හිටියත් මගේ වයස තා මේ 25යි, තා 30යි, තා 40යි, තා 60යි, 70යි. මේක ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙනවා. ඒ වගේම තමන්ගේ වගේම වයස තිබෙන කෙනෙක් ඒ වයස පහු කරගෙන ගිහිල්ලා, වයසට ගිහිල්ලා දුක් විඳින කෙනෙක් දිහා බලලා ඒ අදහස ගන්න පුළුවන්. එහෙම ගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. දැනට කාය හස්තිය බලය තියෙන නිසා හැමදාම මෙහෙම ඉඳී කියලා වගේ දැනුනට එහෙම වෙන්නේ නැහැ. එතකොට ඉතින් දුකටපත් වෙන්න කලින් මිනිස්සෙක් දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් නම් මනසින් නිදහස් වෙන්න පුළුවන් නම් ඒක තමයි ඔබට තියෙන එකම දේ. ඒ නිසා මේ ධර්මතාවය අවබෝධ කරගන්න තියෙන එකම ප්‍රතිපදාව තමයි පරේෂණය කිරීම. පරේෂණය කිරීම තුළින් ඔබේ පිට කන්වලින් ඇහුණු දෙනුමේ තැම්පත් වෙලා තියෙන සද්ධර්මය ඔබේ අධ්‍යාත්මය තුළට, එහෙම නැත්නම් අපි ඒකට කියනවා ලේ ඇටමස් නහරවලට ගෙනියනවා. මේ ශරීරයේ පුරාවටම තියෙනවා මේ උපාදාන ශක්තියින් ගොනු වෙලා, ඒ උපාදාන ශක්තියින් ලිහිල් වෙලා අර ප්‍රඥා සම්පත්තියෙන් ගෙන යනවා අධ්‍යාත්මය තුළටම. අර සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටියෙන් තොර වූ, සංකල්පයකින් සංකල්පයට මාරු වෙන ගුණයෙන් තොර වූ, දෘෂ්ටියෙන් දෘෂ්ටියට මාරු වෙන ගුණයෙන් තොර වූ, වචනයෙන් වචනයට මාරු වෙන ගුණයෙන් තොර වූ, අර ඊටාම වටිනා කියන ධර්මය කරා අභෝගගෙන යනවා. ඒ ධර්මයේ ඊටාම මිහිරි, ඊටාම ශාන්තයි. ජීවිතයේ ප්‍රශ්න ගැටලු කෙලෙස් අවම කරනවා, අඩු කරනවා, දුරු කරනවා ක්‍රමානුකූලව වඩා ගැනීමෙන් ඉහළටම යන්නත් පුළුවන්. කැමතිනම් ඒ මට්ටමේ හරි ඉඳලා තමන්ට සංසාරික නියත ගුණයක් ඇතුව, කියන්නේ සතර අපාගාමීත්වයට පත් වෙන්නේ නැති අන්තගාමී හිතක් නැතිව ජීවත් වෙලා හොඳින් සසර දුගතියක් නැතුව සුගතිය ගමන් කිරීමේ මහා බලයක් හට ගන්නවා. ඒ බලය කිසිම කඩන පින්කමකින්, කිසිම දාන පින්කමකින් රටක් දන් දුන්නත්, දානය අටපිරිකරක් දෙකක් නෙමෙයි, සිවුරක් දෙකක් නෙමෙයි, රටක් දුන්නත් රහතන් වහන්සේට ඒක ගන්න බෑ. ඒක දර්ශන අවබෝධයෙන්ම ලබන්න ඕන. ලෝකෙම බන්දේසියක් තියලා දුන්නත්, තුල දුන්නත්, ඒ සතර අපහායට නොයා ඉන්න නියත ගතිය ලබන්න බෑ. ඒක ධර්මයෙන් විතරයි ලබන්නේ. ඒක කෙනෙක් ලබා ගත්තොත් ඒක මුළු ලෝකෙම තියෙන දේවල් ටික එක බන්දේසියක තියලා දන් දුන්නට වඩා වටින දෙයක්. වෙන කියන්න බරපතල වචනයක් නෑ. ඒ නිසයි මම කියන්නේ මුළු ලෝකෙ බෝලේ බන්දේසියක තියලා පූජා කරාට වඩා වටින දෙයක් ඒ සත්‍ය අවබෝධ කරගත්තොත්. ඉතින් තමන්ම විමර්ශනය කරන්, තමන් අවබෝධ කරගන්න, අපි දේශනා කරන සමස්ත ධර්මයේ සම්පින්ඩණය කරන්න, ඒව හරියට අර පස්පංගුවක් තම්බලක් මිශ්‍රණයක් කසායක් හදලා ගන්නවා වගේ මුළු ධර්මයේ සියල්ල එකට ගස්ඨණය කරලා බලන්න, සමාලෝචනය කරලා බලන්න. ඒ සියල්ලගෙම්ටම නිවැරදි වූ ධර්මය, ඒ සියල්ලගෙම්ම පාරිශුද්ධ වූ ධර්මය තමා තුළ අත්දකින්න, අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්නට ඕන. ලබාගත් දුර්ලභ ජීවිතය අර්ථ සම්පන්න වෙන්නේ එවිටයි. ඒ නිසා අපි නම් මේ ධර්මය අපිටම අපි ටොකුව නැන, අපි අධ්‍යාත්මය තුළ අපි පුරුදු කරගත්තා, මහන්සිය ගත්තා, වීරිය මදි නම් වීරිය ඇති කරගන්න අපි කළු ගල් තලාවල් වල වාඩි වෙලා හිටියා, ගිනි අවුවේ වාඩි වෙලා හිටියා. වීරිය මදි නම් හක්කට ලී කෑලි දෙකක් දාලා තදින් එය හපාගෙන අපි වීරිය වැඩුවා. ඒ වගේම නිදිමත නම් තෙත රෙදි සිවුරු තෙත් කරලා ඇඟේ ඔතාගෙන විදර්ශනාවල් වැඩුවා. එවැනි කැපවීම් කළා. ඉතින් අපි කල්පනා කරා නිතරම බුදුරජාණන් වහන්සේ තමන්ගේ කුස කොන්දේ ඇටකටු වලට ඇලෙනකම් වීරිය කළා, කැපවීම් කළා. අනේ අපි මොන කැපවීමක්ද, මොන වීරියක්ද මේ කරන්නේ කියලා නිතරම කල්පනා කරගෙන ඊට සමාන නොවුණත් තියෙනවා. ඉතින් අපේ මේ බොරු මේ මිත්‍යා මතත් එක්ක මේ ධර්මී කරගන්න බෑ. එහෙම වීරයක් කළොත් එහෙම ඒකටත් අපේ බෞද්ධය කියනවා ආවෝ අත්තකිල මතානුයෝගී, අත්තකිල මතානුයෝගී. ඒ නිසා අර මේ මෝඩ බෞද්ධයොත් එක්ක නිවන් දකින්න බෑ. ඒ නිසා ඥානවන්තයන්ට විතරයි මේවා ගෝචර වෙන්නේ. එහෙම වුණොත් එහෙමනම් ඉතින් කවදාවත් මුකුත්ම නැහැ. නිකම්ම නිකම් පුස් ජාතියක් බවට පත් වෙනවා. ලංකාවේ සිංහල බෞද්ධයෝ විතර දෙපැත්තෙම නැහැ. දැන් සිල්ලක් බඳින්නේ නැතුව ජීවත් වෙන වෙනත් ජාතියක් ඇත්තෙත් නැහැ ලෝකේ. සමහර මිනිසුන්ට අධ්‍යාත්මයක් නැති වුණත් ඒ මිනිස්සු ලෞකික ජීවිතේ හරි සන්තෝෂ වෙලා සතුටු වෙලා කාල බීලා ජීවත් වෙනවා. නමුත් අපේ මිනිසුන්ට ඒකක් නැහැ. ඒ නිසා පටලවාගත් ධර්මයකින් හැබි බෞද්ධ ජනතාව නිවැරදිව ඒ දේ ගන්න ඕන නැත්තම් ඉතින් හැම දෙයක්ම විවේචනය කිරීම සඳහා ධර්මයේ කාරණයක් පටලවා ගන්න එකයි අපේ බෞද්ධයෝ කරන්නේ. මොකක්වත් කරන්න බෑ. හැම එහෙකටම ධර්ම කාරණයක් පටලවාගෙන ඒක වැරදි කියලා පෙන්නනවා. ඒක තමයි දැන්ට තියෙන බෞද්ධකම හැටියට සලකන්නේ. හැම දෙයක්ම වැරදි කියලා සලකනවා. එහෙම සැලකිල්ලක් දක්වලා අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වීරිය උත්සාහය කියන එක රහතන් වහන්සේලා කරලා තියෙනවා. මේ වෙලාවේදී බුදුහාමුදුරු වැඩිහත් වෙලා ඕක අත්තකිල මතානුයෝගී කිව්වේ නැහැ. අපේ මේ මෝඩ බෞද්ධයෝ පිටින් තමයි ඔය කාමසුකල්ලිකානුයෝගී අත්තකිල මතානුයෝගී මනින්න හදන්නේ. ඕක අධ්‍යාත්මික ක්‍රියාවලිය. අධ්‍යාත්මික ක්‍රියාවලිය. එහෙම නැතුව බාහිර ක්‍රියාවලියක් නෙමෙයි. අපේ අය කියන්නේ අර බඩගින්නෙන් ගොඩාක් හිටිය මේ තවුසන්ට කෑම ටිකක් කාලා ඉන්නේ කියලා කිව්ව එකට තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක නෙමෙයි උභවන්තයෙන් සේලුවන්ත වලින් නිදහස් වුණු අධ්‍යාත්මික නිර්වාණ සෝය දනවන ගුණාංගයක් තමයි ඔය මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැතුව මේ දවසක් නොකා දවසක් අහා ඈ බාගර වැඩිය කන්නේත් නැතුව පොඩ්ඩක් කන්නේත් නැතුව එහෙම ඉන්න කතාවක් නෙමෙයි. ඒසයි ඉතින් ධර්මයේ පටලවාගත් ලෝකයට විවිධ ගැටලු තියෙනවා. ඒසා පින්නතුන්ගේ වීරිය අඩු කරන්න එපා. ඒවා අත්ති කියලා මතාන යෝගයක් වෙන්නේ නැහැ. වීරිය කරන්න. වීරිය කරන්න, කැපවීම කරන්න. වීරිය එවිට තමයි තමන්ගේ අදාළ ඒ ප්‍රඥා ගුණාංග දිනු පමුණු වෙලා සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත ධර්මතා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ මහා සාගරේ පිරුණත් ඉන්ද්‍රියන් පිරෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් පිරෙන්නේ නැහැ. ඒ නිසා එයින් අදහස් වෙන්නේ මුකුත්ම වැඩක් කරන්න එපා, ගෙදරට වෙලා ඉන්න කියන එකත් නෙමෙයි. සත්‍ය අවබෝධ කරගන්න සියල්ලට කලින් කියන එකයි කියන්නේ. ඊට පස්සේ ඕනනම් අප්‍රමාණ වැඩ කටයුතු කරන්න පුළුවන්. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මූලික කැපවීම සහ මූලික ස්ථානය ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්න කියන කාරණේ අපි කියන්න කැමතියි. දැන් මේ කියන ලද සියලුම ධර්ම කරුණු සමස්තය සාවිනාසයේ දේශනාව සමස්තය එකට සම්පින්නණය කරලා එක උත්තරයක් ගන්න. ඔබ මෙතෙක් අහපු ධර්ම කරුණුත් ඇති, අද දවස පුරාවට අහපු කරුණුත් ඇති, ඔක්කොම ටික එකවර සම්පින්දණය කරන්න. සම්පින්දණය කරලා එහි මිලිකා ගන්නා වූ සාරය, හරය ඔබ පිළිතුර හැටියට ගන්න. එක වචනයක් අල්ල ගන්න එපා, වචන දෙකක් අල්ල ගන්න එපා. සමස්ත ධර්මයේ සමග ගලපන්න. සමස්ත ධර්මයෙන් කියපු න්‍යාය, එහෙම නැත්නම් විනය. සමස්ත ධර්මයෙන් කියපු න්‍යාය, එහෙම නැත්නම් විනය. ඒ විනයට, ඒ ධර්මයට ගලපන්න. ගලපල බලලා අරගන්න අවසාන පිළිතුර මොකක්ද කියලා. මම පින්නතුන්ගේ තම තම නැනපමණින් අවබෝධ කරගත්තේ පිළිතුර අසා දැනගන්න කැමැති. අපි විනාඩි කීපයක කාලයකට අවස්ථාව දෙනවා. හැම දිනාම ස්වාමීන් වහන්සේගේ ධර්මයේ සමස්ත සම්පින්දනේ උත්තරය ලබා ගන්න කෙටි වචන කීපයකින් ප්‍රකාශ කරන්න පුළුවන් විදියට තම දර්ශන ශක්තිය ඇති කරගන්න. ඒකට කරන්න තියෙන උත්තරය කියන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්න එපා. සාවිනාස දේශනා කරපු ධර්මයේ කුමක්ද කියන එක මේ හොයන්න, උත්තරේ ඉබේට එන්න දෙන්න. එහෙම නැතුව මේ උත්තරයක් බැඳගන්න උත්සාහ කරන්න එපා. උත්තරේ ඔබේ හදවතින් ඉබේට එන්න ඉඩ දෙන්න. කියපු ධර්මයේ මොකද්ද කියන එක විතරක් සම්පින්නණය කරලා ගන්න. එතකොට හරි. එහෙම නැතුව අනුමාන උත්තර දෙන්නට එපා. තමා තුලින් මතුවෙච්ච උත්තරයක් දෙනවා මිසක් සත්‍යවාදීව. එහෙම නැතුව අර රටක කොඩියක් පෙන්වලා ඇහුවාම කොඩිය හරියට මොන රටේද කියලා විශ්වාස නැති වුණාම ලෝක වටේ තියෙන රටවල් වල කොඩියවල නම් කියනවා අර කොඩිය කියවෙනතුරු. ඒක උත්තරයක් වෙන්නේ නැහැ. එහෙමනම් උත්තරේ බැරි නම් බෑ, පුළුවන් නම් පුළුවන් වෙන්න ඕන. එහෙමනම් සමස්ත සම්පින්දනේ පිළිතුරක් ළඟා කර ගැනීමට අපි විදර්ශනා කරමු විනාඩි කිහිපයක්. නිහින බව කියන එක නිවැරදිම උත්තරය. මේ සමස්ත ධර්මය දේශනා කරන්නේ නිහින බව ගැන මේ කියා දෙන්න. මේ හඬ නගා කියන්නේ නිහඬ වෙන්න උගන්වන්න. අචංචාහම් දුරුත් කියලා තියෙනවා, මිනිසාට මේ සියලු ප්‍රශ්න ඇතිවන්නේ ඔවුන් නිහඬව සිටීමට නොදන්නා බැවිනි. මිනිසුන්ට මේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නට හේතුව නිහඬව ඉන්න දන්නේ. නිකාම් මුවින් නිහඬ ඉන්න එක නෙමෙයි මේ කතා කරන්නේ. අධ්‍යාත්මික නිහඬ බව ඇති කරගන්න දන්නේ නැතිනම නිසා කියලා. අධ්‍යාත්මිකව නිහඬ බව ඇති කරගන්න දන්න කෙනාට මේ ලෝකේ ගැටලු නැහැ, ප්‍රශ්න නැහැ. ඒ නිහඬ බවේ කියන ගැඹුරු අර්ථයෙන් කොටසක් හරි ඔබ ලබා ගත්තොත් ඒක සම්පූර්ණ නිහඬියාව කරා දියුණු කරගන්න පුළුවන්. දැන් අපි දන්න නිහඬ බව නම් තියෙන ඉතින් කතා නොකර ඉන්නකොට තියෙන නිහඬ බවනේ. ඒ වුණාට හදවත හෝගාල වැඩනේ, ඒක වැඩ. ඒකට අධ්‍යාත්මික නිහඬ බවත් ඇති වුණාම ඒ නිහඬ බව තුළ පුදුමාකාර සංසුන්කමක් තියෙන, දුවන්නේ නැහැ, කලබලයක් නැහැ. අධ්‍යාත්මේ නිහඬ කරගන්න විදිය තමයි මේ කියලා දෙන්නේ. ඔබ කැමති වුණාට මම දැන් අධ්‍යාත්මිකව නිහඬව ඉන්න ඕන කියලා හිතනකොට මෙතනම ඇති වෙන්නේ මොකද්ද? තවත් හඬක්නේ. ඒ නිහඬ බව හරියට කැළඹුණු විලක් දියබඳුනක් ස්වභාවයෙන් නිශ්චල වන්නාසේ වෙන්න ඕන. ඒ ස්වභාවය උදා කර ගැනීම සඳහායි මේ අනුශාසනය කරන්නේ. හැම තිස්සෙම මේ මනස නැමැති විල කලඹවා ගන්න මිනිසාට මනස නැමැති විල කලඹෙන්නේ නැති වෙන්න ඔබ දෘෂ්ටි වලින් අත් මිදෙන්න, සංකල්ප වලින් අත් මිදෙන්න, වචන වලින් අත් මිදෙන්න, ක්‍රියා වලින් අත් මිදෙන්න. මේක හරි ගැඹුරු දෙයක්. මේක භෞතික ලෝකේ යොදවන්න පුළුවන් දෙයක් නෙමෙයි. වරදවා ගත්තොත් එහෙම සෑහෙන්න නොමග යනවා මේ වචන ටික. හරියට ගත්තොත් එහෙම ඒක ජීවිතයේ ඖෂධයක් බවට පත් වෙනවා. ඕනම ඖෂධයක් එහෙමයි. වරදවා ගත්තොත් විසක්. හරියට ගත්තොත් ඒක ඖෂධයක් සහ ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ සමයේදී උදාහරණයක් දැක්වේ සර්පයාගේ හිස මුලින් අල්ලලා ගන්නවා වගේ. කියන්නේ දෂ්ට කරන්නේ නැති වෙන්න, වරදක් සිද්ධ වෙන්නේ නැති වෙන්න ධර්මයේ ගන්න කියන එක අදහස් කරන්නේ. දැන් සර්පයාගේ කඳ මැදින් අල්ලලා ගත්තොත් එහෙම ඒකෙන් මොකද වෙන්නේ? වරද සිද්ධ වෙනවා. ඒ කියන්නේ දෂ්ට කිරීමකට ලක් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා තමන්ගේ ජීවිතේට ධර්මය ගන්න වරදක් සිදු නොවෙන්න, හානියක් සිදු නොවෙන්න ගන්න. ඒකයි ඒ සර්පයාගේ උපමාවෙන් කතාවෙන් කියලා දුන්නේ. හානියක් කරන ධර්මය. එතකොට තමාගේ මනස තුල හානියක් සිද්ධ වෙනවද, සංවර්ධනයක් සිද්ධ වෙනවද තමන්ට දැනෙනවා. ඒ තමයි මානසික සහනය. මානසික සහනය වැඩි වෙනවා නම් ඔබ තුල යහපත් දෙයක් ගොඩනැගෙනවා. මානසික අසහනය ඇති වෙනවා නම් ඔබ තුල යහපත් ගුණයක් ඇති වෙන්නේ නැහැ. නමුත් යම් ආකාරයක කායික වීරයක් මහන්සියක් ඔළුවේ ඒ කැක්කුමක් වේදනාවක් ඔළුව මහන්සි කිරීමක් කරද්දී එන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. දෙපයින් ඇවිදගෙන යන මිනිස්සෙකුට කකුල් රුදාවක් එනවා වගේ වේදනාවක් එනවා වගේ ඔළුව මහන්සි කරන මිනිස්සෙකුට විශේෂ රුදාවක් එන්න පුළුවන්. ඒක මානසිකව ඇති වෙන දෙයක් නෙමෙයි, කායික තත්ත්වයක්. බුදුරජාණන් වහන්සේට තිබ්බා හිසේ කැක්කුමක්. නමුත් මානසිකව අසමතුලිතයටත් ඔළුවේ කැක්කුම් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට තිබ්බේ මානසික හේතුවක් පදනම් වෙලා හිසේ කැක්කුමක් නෙමෙයි, ඒක කායික හේතුවක් පදනම් වෙලා ඇති වෙන හිසේ කැක්කුමක්. ඒක මානසයට සම්බන්ධ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයට, කායික ශරීරයට තිබ්බා අධ්‍යාත්මික බුද්ධ ශරීරයට නෙමෙයි කායික ශරීරයට තිබ්බ කොන් දෙකක් වුණා. ඒක මානසික දෙයක් පදනම් වෙලා සිද්ධ වෙන දෙයක් නෙමෙයි, මේ ආපෝ තේජෝ වායෝ පඨවි වල තියෙන දෝෂයක්. ඒක එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේට ගේ කායික ශරීරයට පංචස්කන්ධයට අවස්ථා කීපයකම විවිධ ආබාධ රෝගාබාධ ඇති වුණා. ඒවා මානසික පැත්තට බලපාන දේවල් නෙමෙයි, ඒවා කායික පැත්තට බලපාන දේවල්. ඉතින් සමහර අය ඕවට කර්ම විපාක සම්බන්ධ කරලා දීලා තියෙනවා. ඒ ධර්මයේ ගැන කිසිම දෙයක් දන්නේ නැති අය. අධ්‍යාත්මය සම්පූර්ණ විහෙත විද්වංසනය කළාට පස්සේ මේ ලෝකෙත් එක්ක සම්බන්ධතා ඇති වෙච්ච මානසික ශරීරය, එහෙම නැත්නම් ඒ මානසික කර්ම ශක්තිය සම්පූර්ණයෙන් විසිරුවා හැරියට පස්සේ කොහේද ආයි කර්ම විපාක දෙන්නේ? කර්ම විපාක දෙන්නේ තැනක් නැහැ. කර්මය රැඳෙන්නේ අවිද්‍යාත්මක මනස තුල, සංස්කාර මනස තුල. ඒක සම්පූර්ණයෙන් විසුරුවහරින අවස්ථාවටපත් උනාට පස්සේ, සකලක්ලේශයෝ ප්‍රහීණ කරාට පස්සේ, කර්ම නිරෝධයටපත් උනාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පස්සේ කර්ම විපාකෙ එන්නේ නැහැ. මොකද මේ මානසික සාංශාරික ගමන නතර කළා. ඒ කර්ම විපාකයක් බුද්ධ ශරීරයටවත්, බුද්ධ මානසික ශරීරයටවත් එන්නෙම නැහැ. ඕක අපේ ඉන්න මේ ඥානවන්ත බෞද්ධය පිළිගන්නේ නැහැ. ආතන් වහන්සේට එන්නෙත් නැහැ. නමුත් කියලා තියෙනවා, පොත්වල හැමතැනම කියලා තියෙනවා. තර්කයක් ගොඩනගා ගන්න, තමන් බුද්ධිමත්ව බලන්න මේ මනසේ ඒ තියෙන, මනසට බැඳිලා තියෙද්දි තමයි ඒ මනසින් එන දේවල් තමන්ට බලපාන්නේ. මොකද මානසික ශරීරය තුළ තමයි ඒ කර්ම බලවේග තියෙන්නේ. ඒක ඊටාම ධර්මයෙන් කියලා තියෙනවා, පුණ්‍ය පාප පහිනස්ස. පින් පව් දෙකම අත්හැරියා. රහතන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේලාට පිනුත් නැහැ, පව්ත් නැහැ. ඒ මේ අධ්‍යාත්මික කතාව. ඒ අධ්‍යාත්මික කතාව. ඊළඟට ඉතින් අපි මේක පිටින් ඉතින් බලලා ලෞකික ආසාවන් ටිකක් ඉතින් ඇති කරගන්න විවිධ හේතුන් පදනම් කරලා ඉතින් අපි ලෙඩ වුණේ මේකට, ප්‍රත්‍ය ලැබුණේ මේකට, මෙහෙම වුණේ මේකට කියලා ඉතින් අපි හැම තැනටම අර කර්ම සංකල්පය, කර්මවාදය තුල පදනම් වෙච්ච ආගමක් නිර්මාණය වුණා. කර්මවාදයේ තුල පදනම් වෙච්ච ආගම නිර්මාණය වුණා. ඊට පස්සේ අපේ මිනිස්සු කර්ම කර කර, කර්ම කර කර ජීවත් වෙන මිසක් කර්ම නිරෝධයක් ළඟා කරගන්න බලන්නේ නැහැ. ඒ නිසා වැරදි හැටියක් පුතජන ඕනම කෙනෙකුට කර්ම විපාක පැමිණෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ ප්‍රකාශ කරන්නේ කර්ම විපාක ඵල දෙන්නේ නැහැ කියන කතාවක් නෙමෙයි. නමුත් සෝහල් මාර්ගඵලලාභී කෙනාටත් ඵල දෙනවා. හැබැයි අඩුයි. අර බලය අඩු කරනවා, වේගය අඩු කරනවා. ඒක උපමා කරලා තියනවා, ලුණු කැටයක් වතුර වීදුරුවකට දැම්මොත් ඒක ඉක්මනින් ලුණු රස වෙනවා. නමුත් ලොකු ගඟකට හරි දියවිලකට හරි දැම්මට ලුණු කැටයක් ලුණු රස වෙනවද? එහෙම ලුණු රස වෙන්නේ නැහැ. ඒක දැනීමේ ස්වභාවය අඩු වෙනවා. අන්න ඒ විදිහට සෝවාන්, සකදාගාමි, අනාගාමි වශයෙන් යනවා. රහතන් වහන්සේලාට ඒක ගැටලුවක් ඇත්තෙම වෙන්නේ නැහැ. ඒක දැනින්නෙම නැහැ. ඔව්, ඒවට බලපාන. ඒවට අනුව අනිවාර්යයෙන්ම මේ නතු වෙනවා. බුදුරජාණන් වහන්සේ නියාම ධර්මයන්ට කායික ශරීරේනේ. දැන් අපිට මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නේ කායික ශරීරයේ කිසිම ගුණාංගයක් නෙමෙයි. එහෙනම් ඉතින් කායික ශරීරයෙන් සම්පූර්ණ නිදුක් නිරෝගී සුවපත් වූ ප්‍රසන්න වූ ජීවිතයක් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබිලා නැහැ. රහතන් වහන්සේට ලැබිලත් නැහැ. අද කාලේ කෙනෙක් අවබෝධ කරගත්තත් එයාටත් නැහැ. එයාටත් සීනි තියෙනවා නම්, කොලෙස්ටරෝල් තියෙනවා නම්, ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් කියලා තියෙනවා. ඒක කායික සම්බන්ධයෙන් දෙයක්. ඉතින් කර්ම ක්‍රියාකාරකම් නිසා, කර්ම බලවේග නිසා, කායික කර්ම බලවේග නිසා යම් යම් දේවල් සිද්ධ වෙනවා. දැන් කුසගින්නේ වැඩිපුර ඉන්න කෙනෙකුට ඉතින් ගෑස්ට්‍රයිටිස් හැදෙන කහන්න දෙයක් නැහැ නේ නේද? ඒක සාමාන්‍යයෙන් ඇති වෙනවා. වැඩියෙන් අවුවේ ගමන් කරන කෙනෙක්, දැන් බුදුරජාණන් වහන්සේ නිතරම දානවලට වඩින කෙනෙක්, පින්නපාත වලට වඩින කෙනෙක් අවුවට නිතරම නිරාවරණය වෙනවා. ඒකවල ඔලුවේ ගැක්කමක් ඇදෙන එක අහන්න දෙයක්ද? නිතරම දුහුවිල්ලට ක්‍රියාත්මක. ඒ වගේම මිනිසුන් අතරේ නිතරම කතා කරනවා. එතකොට ඔලුවේ ස්නායු ක්‍රියාකාරීත්වය අනිවාර්යෙන් භාවිතා කරන්න වෙනවා. මානසික ශරීරය සම්පූර්ණ නිකලෙස් වුණා. එතකොට මේ ස්නායු ක්‍රියාකාරීත්වය වෙහෙස කෙරවීම තුළ අර කායික අර සියල්ලත් පදනම් වෙලා කායික ස්නායු වේදනාවට පත් වෙනවා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ඒකත් එහෙම නොවි සිසිලසින් තියෙන්න පුළුවන් කියලා. ඒව උපරිමයෙන් සිසිලසට පත් වෙලා තියෙන්නේ. නමුත් ජලය නිසා, සුළඟ නිසා, රස්නේ නිසා ඇතිවන පීඩාවල් දැනෙනවා. නමුත් මනසට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ කායික වශයෙන්. ඒ දැනෙනවයි කියලා කිව්වත් ඒ ප්‍රකාශය කරන්නේ මනසට දැනෙන එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මානසික වශයෙන් දැනෙන්නේ නැහැ, ඒක කායික වශයෙන් පමණයි. හොඳයි, අපි ධර්මයේ සමස්ත සම්පින්නනේ පිළිතුර මොකක්ද වුනේ Tamanට වචන කීපයකින් හැම කෙනාගේම අපි අදහස් ගන්න කැමති කියන්න බලා. ඔව්, වැරදි වැරදි තමයි යන්නේ. අපිත් එහෙම ගියපු පිරිසක්. ඒ නිසා අපි කවරදාවත් මුකුත් කියන්න ඕනේ නැහැ. ওই පින්නතුන් ලදුරු පාසල් ගියානේ නේ. ලදුරු පාසල් ගියා. අකුරු ටික ඇදේට අඩුවට ලිව්වා. පස්සේ ඉතින් හොඳට හොඳට ලියලා දැන් හොඳින් අකුරු කියවනවා, පොත් කියවනවා. නමුත් ඉතින් අපි අර ආයි પરම්පරාවක් ඉන්නවා ලදුරු පාසලේ ඉන්න. ඉතින් ඒ પરම්පරාවත් ඇදේට ලියනවා. වරද්ද වරද්ද කියවනවා. ඊට පස්සේ හරියට ඒවා පුරුදු පුහුණු වෙලා හොඳට මතකය කියන එක අවදි කරන්නේ නැතුව කියවගෙන කියවගෙන යන්න පුළුවන්. ඈ දැයිසන නම් අකුරු ගණන් කරලා අකුරු කියලා මතක් කරලා තමයි වචනේ කියන්නේ. පුංචිම ළමයි නේ. එහෙම නේද කියන්නේ? පොඩිම ළමයි එහෙමයි කියන්නේ. අකුරු ටික මතක් කරලා හරි මේකේ මේක කියලා ගණන් හදලා තමයි, කල්පනා කරලා තමයි ගන්නෙ. මේක අරහවල් අකුරු කියලා. දැන් ලොකු මහත් වුණාට එහෙම පස්සේ යක් නෑ. හොඳට කියවගෙන යනවා. එහෙම මතකයක් අවශ්‍යත් නෑ. ඒ වගේ තමයි මුල් කාලෙදි අඩුපාඩුකම් ඇති වෙනවා. තමන්ට ඥාන දර්ශනෙන් අත්දකින්න පුළුවන්කම ලැබුණද මේ සියලු දර්ශන වලින් නිදහස් වූ ලෝක ඇති ලෝකයේ ඉක්ම වූ ඒ පරම සත්‍ය වූ දර්ශනය තමන්ට පෙනුණද තමන්ගේ ප්‍රඥා දර්ශනයට? මේක ප්‍රඥාවට පේන දෙයක්, චක්කු විඥාණයට පේන දෙයක් නෙමෙයි. දැන් ඔබට ඇස් දෙක පියාගත්තාම ඔබේ නිවස ඔබට බලන්න පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ පේන්නේ ප්‍රඥාවට නෙමෙයි. ඔන්න තෝරගන්න. ඒක තමයි චක්කු විඥාණය. තේරුම් ගන්න. ওই චක්කු විඥාණයට පේනේවා ප්‍රඥාවට පේනේවා නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න, ප්‍රඥාව කියලා කියන්නේ වෙන දෙයක්. චක්කු විඥාණයට සමාන නෑ. සෝත විඥාණයට, ගාහන විඥාණයට, ජීවා විඥාණයට, කාය විඥාණයට, මනෝ විඥාණයට සමාන එකක් නෙමෙයි. ඒක වෙන එකක්. ඒ ප්‍රඥා ඉන්ද්‍රියටයි පේන්නේ, චක්කු විඥාණයට නෙමෙයි. අර ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ ධර්මය. ඒ නිසා ඔබ චක්කු විඥාණයෙන් හොයන්න එපා, ප්‍රඥාවෙන් හොයන්න. දැන් තේරුණාද? තමන් ගමන් මග ගමන් කරන කෙනාට පැහැදිලි වීමක් ඇති වෙන්න ඕන මේ කාරණේ. එනිසා චක්කු විඤ්ඤාණයට හොයාගෙන යන්න එපා. චක්කු විඤ්ඤාණයට බලන්න බෑ. චක්කු විඤ්ඤාණයට බලන්න පුළුවන් රූප විතරයි. රූප විතරයි බලන්න පුළුවන්. යම්කිසි හැඩයක් බලන්න පුළුවන්. ඊළඟට අරූපයක් බලන්න පුළුවන්. චක්කු විඤ්ඤාණයට අරූපයක් පේනවා. දැන් මේ කණු දෙක අතරත මේ කොටසේ මැද කොටසේ මුකුත් නැහැ කියලා පේනවා නේද? ඒ සාපේක්ෂිත ධර්මය අනුව අර කණු දෙකට සාපේක්ෂිතව මැද කිසිවක් නැහැ කියලා හිස් බවක් දකිනවා. ඒත් හිස් බව දකින්න පුළුවන්. ඒකත් චක්කු විඥානයේ ක්‍රියාවලිය. ඈ එතකොට මේ හිස් බවයි නොසිස් බවයි දකින සීමාවෙන් ඉක්මවා තමයි ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මේ මේක සුදුයි කියලා ගත්තොත් ඒක නිත්‍ය කර ගැනීම. තේරුණාද? එතකොට මේ කණු දෙක අතර මේ අවකාශය හිස් කියලා ගත්තොත් ඒක නිත්‍ය කර ගැනීම. දැන් අපි අනිත්‍යයි කියලා දැනට මේ තියෙන මේ මොඩයන්ගේ බුද්ධාගමේ පෙන්නන්නේ මේ කුණු වෙනෝ ඇට බඩවැල් තියනවා මේ හැරව තියනවා කියන්නේ පෙන්නන්නේ ඒ මොඩයන්ගේ බුද්ධාගම නෙමෙයි මේ ගහන්න ඕන තැනට ගහන්නම කියන්න ඕන නේද ටිකක් සැරට දැන් ඒ නිසා ඒ එහෙම එකක් නෙමෙයි නියමය හෙවත් නিত্য මොනියම් ආකාරයකට හෝ නියමය නම් ඒ නিত্য ආත්මය කියන්නේ ආත්ම කරගන්න ඒ නিত্য කර ගැනීමයි ඒ නිසා ඒවයි එදා ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම බුදුහාමුදුරු හදපු වචනයක් නෙමෙයි තේරුණා නේද ඕක තිබ්බා හින්දු දහමේ තිබ්බා තියෙනවා ඒ තිබිච්ච එකට ලස්සන නිර්වචනයක් දුන්නා බුදුරජාණන් වහන්සේ ලස්සනට ඒක පැහැදිලි කරලා දුන්නා ඔය කිසිම වචනයක් බුදුරජාණන් වහන්සේ හැදුවේ නැහැ ඒ තිබිච්ච වචන ගලපවල සම්පින්දණය කරලා හරියට අර ගඩොල් කැටයකින් ඕනම හැඩයක නිවසක් හදන්න පුළුවන් නේ ඒ වගේ මේ වචනය කියන එකේ අරගෙන ඕනම විදිහේ නිවසක් හදන්න පුළුවන් ඒ නිසා ගඩොල් කැටේ වැදගත්කමක් නැහැ හදන නිවසේ තමයි වැදගත්කම තියෙන්නේ තේරුණානේ ගඩොල් කැටෙන් හදන්න පුළුවන් කැදම කැද නිවසකුත් හදන්න පුළුවන් ලස්සනම ලස්සන ගේකුත් හදන්න පුළුවන් ඒ සවචනේ කියන්නේ ගඩොල් කැට වගේ රාශියක්. ඒ රාශියේ එකමුතුව තමයි ධර්මය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒක නිකම්ම නිකම් ගඩොල් කැටයක්. ඒකයි ඔබට කියන්නේ මේ එක ගඩොල් කැටයකින් දෙකකින් මේ නිවස හදන්න එපා. මේ සමස්ත ස්වාමිනාසය දේශනා කරන මුළු මහත් ධර්මයේම එකම සම්පින්දණයට කරලා ගත්තට පස්සේ තමයි ගේ ලස්සනට මොන මොන විදියට තියෙනවද කියලා ගේ පේන්නේ. ධර්මයේ මොන වගේ ධර්මයන්ද මේ දේශනා කරන්න කියලා ලස්සනට පේන්නේ. ඒ දේ ඔබ අවබෝධ කරගන්න ඕන. නිතරම දවසට උදේ නැගිට ගමන් මතක් කරගන්න. ඔබ කඩින පින්කම් කෝටියක් කරනවට වැඩිය පින්කමක් කියලා මේ සත්‍යය අවබෝධ කර ගැනීම. වැරදි විදියට ආකල්ප වලට පත් වෙන්න එපා සත්‍ය දකින්න තුරුම. දැන් සමහර අය මොකද කරන්නේ? මම මෙහෙනම් මෙන්න මේක තමයි කරන්න ඕන කියලා ප්‍රතිපදාවක් පුරුදු කරනවා. සිතුවිලි ගන්නෙ නැතුව ඉන්නවා, නිකන් ඉන්නවා, සිතුවිලි මැනමැන ඉන්නවා, අරමුණක් අහවාම ඒව ප්‍රතික්ෂේප කර කර ඉන්නවා. ඒ මොකක්වත් කතන්දර කරන්න එපා. මම එහෙම දේවල් කරන්න කියලා නැහැ. ඔබ නිතරම පුළුවන් නම් මේ ධර්මය අහන්න, මේ ධර්මයෙන් කියවෙන්නේ මොකද්ද කියලා හොයන්න. එහෙම නැතුව ඔබට උමනා සංකල්පයක් අරගෙන එක එක දේවල් ඔබේ මනස වෙනස් කර කර ඉන්න එපා. ඒ එහෙම කරගත්ත අය මේ රටේ ඕන තරම් ඉන්න ධර්මයේ වරද්දලා ගත්ත අය ඒ ඇත්තෝ ඒකම හිර වෙලා සදාකාලිකවම සිතුවිලි ගැනගෙන ඉන්නවා. හිතුවිත සිතුවිල්ලක් ආවම ප්‍රතික්ෂේප කර කර ඉන්නවා. දැන් මං කියන්නේ ඒව නොකරන්න කියලාත් නෙමෙයි, කරන්න කියලාත් නෙමෙයි. මං කියන මා දේශනා කරන ධර්මයට ඒ වැඩ කිසිවක් අදාළ නැහැ කියලා මං කියන්නේ. ඔබට ඕන නම් කරන්න, නැත්නම් නිකන් ඉන්න. ඒව අදාළ නැහැ. ඔබට තියෙන්නේ මේ ධර්මයේ හොඳින් ශ්‍රවණය කරන්න, මේ ධර්මයෙන් කියවෙන පණිවිඩය මොකක්දයි ඔබ ගැඹුරින් පරිශ්‍රණය කරන්න. එහෙම නැතුව ඔබ ප්‍රතිපත්තියක් හදාගෙන මේ හැඩගස්ස ගන්න යන්නට එපා. ඒක මං ආයි කියන්නේ නැහැ. ඒක තදින් හිතට ගන්න. ආයි නැත්තම් ගෙදර ගියපු ගමන් ආයි එහෙනම් ඉතින් උපාදානය කරන්න නැතුව ඉන්න ඕන කියලා. කොහොමද උපාදානය කරන්න නැතුව ඉන්නේ? උපාදානය කරන්න නැතුව ඉන්න බෑ මිනිස්සුන්ට. පෙනුනා කියලා කියන්නේ යමක් ඒ උපාදානය වුණාට පස්සේ සියල්ලම සිදු වුණාට පස්සේ ලැබෙන අවසාන ප්‍රතිඵලය. පෙනුනා කියන්නේ කහපාට මලක් මම දැක්කා කියලා කියනකොට ඊට පස්සේ මං උපාදානය නොකර ඉන්න ඕන මේක කියලා ක්‍රියාවක් කරන්න පුළුවන්ද? නෑ. ඒ සියල්ල වෙලා ඉවර නිසානේ කහපාට වුණේ මල. මලක් වුණේ ඒක උපාදානය වුණ නිසානේ නේද? උපාදානය නොවුණා නම් ඒක කහපාටත් නෙමේ, මලකුත් නෙමේ, හැඩයකුත් නෑ. ඒ තරම් ගැඹුරු ධර්මයක් මේක. සරල ධර්මයක් නෙමෙයි. ඉතින් අර ඇත්තෝ දැන් කහපාට මලක් දැක්ක දැන් මං උපාදානය කරන්න හොඳ නැහැ. අනිත්‍යයි අනිත්‍යයි. අන්තෝ ජතා බහි ජතා. ගැට පිට ගැට උඩ වැටිලා ශාලතර වංගීමකට පත්‍ර පාත්‍ර වෙලා නිකන් මේ දුක් විඳිනවා. ඇත්තටම මේ ආර්ය ධර්මයේ කියන්න පුළුවන් ආය ලංකාවේ නැහැ. තාම කීප දෙනෙක් කියන්නේ, ටික දෙනෙක් කියන්නේ. මාධ්‍යයන් වල බණ අහනකොට අපිට ඇඬෙනවා. මොකද නොදන්න කමට කියන බොරු. ප්‍රත්‍යක්ෂතාවයකින් තොරව කියන, ප්‍රායෝගිකමකින් තොරව කියන බොරු. ඔවුන් හිතාමතා කියනවා නෙමෙයි, ඉබේට කියවෙනවා. මොකද දන්න ටිකනේ. ඉබේට කියවෙන්නේ. ඔය බොරු මාත් කියලා තියෙනවා. හිතාමතානේ, දන්න ටිකට කියලා තියෙනවා. පත්‍ය තමයි ඉතින් දන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ගේ ඉතින් ඒ කියන්නේ ඉතින් ඒක තමයි කාලේ ඉච්චරයි දන්නේ. ඉතින් දන්න ටික කිව්වා. නෑ දන්න ටික කිව්වා. වෙන මොනව කරන්නද? ඒ නිසා ඒ ප්‍රත්‍යක්ෂයේ දර්ශනය ළඟා කරගන්න මහන්සි වෙන්න පුළුවන් තරම් වීර්ය. මොන වීර්ය තමයි හැම වෙලාවෙම මදි කාරණයක් බවට පත් වෙන්නේ? වීර්ය කරන්න ඕන. වීර්යයයි ප්‍රඥාවයි දෙක තියෙනවා නම් ඕනම අරුතක් ජය ගන්න පුළුවන්, ගුණයක් හට ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතර මතක් කරපු ඒ කාරණා මතක් කරගන්න. manussත්ත පටිලාභෝ දුර්ලභෝ ලෝකස්මේ බුද්ධපාදෝච දුර්ලභෝ ලෝකස්මේ සද්ධම්ම සවණං අති දුර්ලභා. ඒක නිතරම මතක් කර කර ජීවිතයේ අදාද මේ සත්‍ය අවබෝධය කරගන්න උත්සාහ කරන්න. ඔබට අභියෝගයක් තියෙනවා. දැන් ඔබට තේරෙන්නේ නැහැ මේ කියන ධර්මය. හැබැයි ඔබ වරදවා හිතන්න එපා. අද නැත්තම් හෙට හාමුදුරුවන්ගෙන් මේකට උත්තරේ කටින් පිට වෙයි කියලා. කවදාවත් මගේ කටින් එහෙම උත්තරයක් එන්නේ නැහැ. මොකද ඒ උත්තරේ අර 2 2 4 කියන වගේ උත්තරයක් නෙවෙන නිසා. එහෙම උත්තරයක් වුණා නම් මට දෙන්න තිබ්බා. ඒ උත්තරේ කියලා ඉවරයි. සියල්ල අනිත්‍යයි කියනකොටම උත්තරේ ඉවරයි. නමුත් ඒ උත්තරේ ප්‍රායෝගික කර ගැනීම තමයි ඔබට තියෙන්නේ. ආතන් වහන්සේලා අනිත්‍යතාවයේ වැඩ ඉන්නේ නිතරම. අනිත්‍යතාවය කියන්නේ මොකන්ද? අපේ අයිට කිව්වොත් අනිත්‍යතාවයේ වැඩ ඉන්න කියලා කිව්වොත් එහේ මොකද කරන්නේ අපේ කට්ටිය? මොකද කරන්නේ? ගොඩනැගිලි කැඩෙනවයි කියයි, මිනිස්සු මැරෙනවයි කියයි, ඈ උදේට පිපිච්ච මල් හවසට පරවෙනවයි කියයි. ඔය මොනවද? ඕවත් නිත්‍යතාවල්, ඕවත් සංකල්ප. ඒත් මිනිස්යාගේ නියමයන්. ඈ මේ ලෝකේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් ඉන්නෝ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කාල බීල හොඳට විනෝද වෙනවා. තා පිරිසක් ඉන්නෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දත් මදින්නේ නැහැ, කොණ්ඩේ බීරන්නේ නැහැ, ගැද්දොරක් අතුකතු ගන්න නැහැ, ඇඳුමක් අඳින්නේ නැහැ. ඔය ජීවිතේ ගෙවනවා. මම නම් කියන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි කියන එකත් අයින් කරන්න, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකත් අයින් කරගන්න. අන්න එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරම සත්‍යෝ අනිත්‍ය දුක්ඛ අනාත්මයට ඔබපත් වෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි වලින් තොර වූ අනිත්‍ය දුක්ඛ අනාත්මයට ඔබ එතෙන්දී එන්නේ. තේරෙනවා නේද? අනිත්‍යතාවය වුවද මා ඊටම පැහැදිලි කරලා දෙනවා. නිත්‍ය කරගත හැක. ඈ දුක වුවද සැප කරගත හැක. අනාත්මය වුවද ආත්ම කරගත හැක. ඉතාම පැහැදිලිය මම ඒක කියලා දීලා තියෙනවා. ඒක එහෙම වෙනවා. අර කාබේරි මිනිස්සුන් සුදු ජාතිකයෝ ඒවා ආක්‍රමණය කරලා ඒ මිනිස්සුන්ගෙන් මේ දන්වල් දාලා කාලයක් තිස්සේ වැඩ අරගෙන තියෙනවා. අවුරුදු 25 30 තිස්සේ එහෙම කළානේ. කහල් බවට පත් කරගත්තනේ. එදී එහෙම අවුරුදු 25 30ක්ම වැඩ කළා දන්වැල් වල. ඒක කාලෙකදී රටට නිදහස දීලා මේ කාබේරි මිනිස්සුන්ගේ මේ දන්වැල් ලිහලා දැම්මලු. ලිහලා දැම්මලු පස්සේ ළඟ හිටපු මිනිස්සෙක් තුවක්කුවක් අරගෙන අර සුද්දට වෙඩි තිබ්බලු. මොකද කියලා ඇහුවලු වෙඩි තිබ්බේ සුද්දට. ඇයි අපි දන්වැල් ලිව්වේ කියලා ඇහුවලු. අපි ඒකට පුරුදු වෙලා හිටියේ. දැන් අපිට ඒක නිකන් නැතුව බැරි නිකන් ආගමික සංකේතයක් වගේ වෙලා. ඇයි අපි දන්වැල් ලිව්වේ? ඇයි අපිට අයිති දේ අපේ ඒ මනුස්සයා හිතාගෙන තියෙන මේ මනුස්සන්ට මේ අයිති දෙයක් පරම්පරාවේ ආගමින් අම්බිච්ච දෙයක් කියලා. දැන් අර සමහර කට්ටිය ඉන්නවනේ නාහිට කරාබුව දාන්න. මහල්ලට ඔය කරාබුවක් කවුරු හරි කලවලා දැම්මොත් එහේ මේගොල්ලන්ගේ චාලිත්‍ර බිඳුවයි කියලා එරෙහි වෙන්න පුළුවන්. ඒ වගේ තමයි යාට ඒක පත්‍යයක් වෙලා සම්ප්‍රදායක් බවට පත් වෙලා. අද මිනිස්සුන්ගෙත් එහෙමයි. මොකක් හරි ආගමික සම්ප්‍රදායක් තියෙනවද තියෙනවා. අපි හිතමු නිකන් රාත පුත්තලට රෙදි අඳන්න ගියොත් එම් ගලවල විසි කරයි. අපේ සංස්කෘතිය නැති කරන්න එනවා කියලා. අපි සංස්කෘතිය නැති කරන්න එනවා කියලා. තවමත් ඉන්නෝ අලු ඇඟේ ගාගත් අය ඉන්දියන් අලු නාගෙන ඉන්නෝ. ඔයේ ගිලි ගිලි අරක පෞහෝදනයි ඉන්නෝ. අහසට දික් කරගෙන දෙයයන්ට කතා කරන අය ඉන්නෝ. ඒව මොනවද ඔක්කොම? ඒව තමන්ම තමන් රවට්ට ගන්න, තමන්ම තමන් රවට්ට ගන්න, තමන්ම තමන් අඳ කරගන්න, තමන්ම තමන් මේ මුලා කරගන්න වැඩ. ඒ නිසා ඉන්ද්‍රයන් හයේ ක්‍රියාකාරීත්වය සහ ස්වභාවය මනාව අඳුන ගත්තනම් තමන්ට තේරෙනවා තමා තුළ තියෙන රැවටීමත් ලෝකයේ තියෙන රැවටීමත් ඒ වගේම තමන් තමා තුළින් රැවටීමෙන් නිදහස් වීමටත් උත්සාහ කරන්න තියෙනවා. දැන් අපි මෙතෙන්දී කිසිම විදියකින් සංකල්ප පතුරවන්නේ නැත, දෘෂ්ටි පතුරවන්නේ නැත, වචන උපාදාන කරගන්න දෙන්නේ නැත, අර ප්‍රතිපදාව හරි මේ ප්‍රතිපදාව වැරදි කියලා කියන්නේ නැත, ලෝකයේ එක එක ස්වභාවල් ඇත, ඒවයින් අපිට කිසිම වැඩක් නැත කියලායි කියන්න තියෙන්නේ. ඈ දේවල් ඇති, එහෙම දේවල් තියෙනවා, ඒව වැඩන්නේ අද්භූත ලෝකවල තියෙනවා. ඉතින් ඔය ප්‍රේතියෝ ඉන්නෝ, භූතයෝ ඉන්නෝ, එක එක දේවාරූඪ ඉන්නෝ, එහෙම දේවල් නැතුව මිනිස්සු සංකල්පවල ඉන්නෝ, නොයෙකුත් දේවල් තියෙන. ඒ ලෝකයේ කතන්දරයක්, ඒක වැඩන්නේ. ඒ හැම දෙයක්ම ඒ ශක්තිය නිපද වෙලා තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර වෙලා. ඒ හැම කෙනෙක් ළඟම තියෙන්නේ සත්ව පුජ්‍යල ආත්ම මිත්‍යා දෘෂ්ටියකින් හටගන්න ශක්තිය. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් හටගන්න ශක්තියට පුළුවන් ලොකු ගමනක් යන්න. හැබැයි කොච්චර ගමනක් ගියත් ඒ මිත්‍යා දෘෂ්ටිය. සරල උදාහරණයක් ඔය ටොනේඩෝවක් වගේ එකක් හටගන්නවා. ඒ සුළං කැරකැවෙන බලවේගයක් හටගෙන ඒ බලශක්තිය මගින්ම තව ශක්තියින් ඉපද වෙලා විශාල ටොනේඩෝවක් හැදෙනවා. හැදිලා යනවා. ඉතින් ඇත්ත වශයෙන් මේක තියෙනවද? ක්‍රියාවලියක් තියෙනවා මේ ගස් ගල් පෙරලන්න. කෝ යථාර්ථයක් නැහැ. ඒ වගේ තමයි මිනිස්යාගේ ශක්තිය. ඒ සරල උදාහරණයක් ගෙනයි. එහෙම දෙයක් තියෙනවද? නැත්තේ. තියෙනවා. ඒක තමයි මේ ලෝක ස්වභාව ධර්මයේ තුලින් ඇතිවෙච්ච බලය. එහෙම ශක්තියක් තියෙනවා. නමුත් ශක්තිය මිරිගුවා මායාව. ඒකයි මේ පෙන්වන්නේ. එම නැහැ කියන එක නෙමෙයි. නියඳ වෙලාවල් වලදී මේ ධර්මය සක්මන් කරමින් වාඩි වෙලා ඉඳමින් කොයිව හිටියත් ඒ පරේෂණේ නියලෙන්න සමස්ත ධර්මයේ ගැන කිසිම ප්‍රතිපදාවක් ගන්න එපා. මම ඔයත් කිසිම ප්‍රතිපදාවකට දාලා නැහැ. ප්‍රතිපදාවක් නැහැ. ඔබට ස්වාධීන පරේෂකයෙක් ඔබ. ඔබ මේ න්‍යායයේ ඉන්න ඕනේ කියලා ඔබට න්‍යායක් නැහැ. මේ සියලු සංස්කාරවලින් නිදහස් වෙන තත්ත්වයට ඔබේ මනස ගොඩ වැගෙන තුරුම ඔබේ මනස එතෙන්ට හැඩගස්වන්න. ඒ හැඩගස්වීම කියන එක ඒක න්‍යායමකයක්, ඒක ධර්මතාවයක්, ඒකීය දෘෂ්ටියක් ගන්නට එපා. ධර්මීන් කියවූ සැබෑ යථාර්ථය නොතේරෙන කරුණු තේරුම් ගැනීමට ඔබ තුළින් එය මතු කර ගැනීමට සහවත් වෙන්න නිතරම සසර ගෙවන්න තිබෙන මේ මිනිසත් ජීවිතය
ගැන නිතරම හිතන්න, මේ ප්‍රතිලාභය ගැන හිතන්න, තමන්ගේ ජීවිතයේ සම්මා දිට්ඨිය පහළ කර ගැනීමේ වටිනාකම ගැන හිතන්න. සසර නියත ගතියක් ඇතුව කරගොත්ත වුණු ගැළවිල්ල නැහි බොළඟු වෙන්නේ නැතුව සංසාරي ගත කිරීමට අවශ්‍ය කරන ශක්තිය මම මෙතනින් ඉපදවා ගන්න ඕන. අර සාමාන්‍ය සත්ත්ව ගතිය ඉක්මවා ගිහිල්ලා මනුස්ස ගතිය, උත්තරීතර මනුස්ස ගතියට පාත්‍ර වෙන්න ඕන. ඉන්ද්‍රිය විහයෙන්ම තොරව බලන්න පුළුවන් විශේෂ ඥානයක් මම මේ භවයේදීම මම පහළ කර ගන්නවා. දැනට ඔයත් බලන්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියෙන් බලන්න. ඒ ඉන්ද්‍රියන් හයෙන් තොරව ඥානයක් ඔබ පහළ කරගත යුතුයි. අනේ ඥානය ඔබ පහළ කරගන්න, මහන්සි වෙන්න, පෙරවීරිය දරන්න, සත්‍ය අවබෝධය කරගන්න හැම දිනාටම දෙලව සැනසෙල්ල, නිවන් සැනසෙල්ල සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.